ගරු ඉස්සරු දොඩංගඩ මැත්තමා ප්‍රතිවාද විනාඩි 4ක් කාලයක්. ගරු මන්ත්‍රීතුමාලාට වෙලාව කලින් මතක් කරන්න නැත්තේ පොඩි කාලයක් තියෙන නිසා. ඒ නිසා තමයි අතරමැදි කිව්වත් අවහිර කරන්න නැතුව සම්පූර්ණ කාලය දෙන්නේ විනාඩි 4කින් අවසන් කරා.
හොඳයි ගරු මුලාසනාර මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අපි කරුණු කීපයක් ගැන සඳහන් කරන්න බලාපොරොත්තු වුණත් ඉතාමත්ම කෙටියෙන් වචන කීපයක් ගොනු කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අද අපේ රට ඉතාමත්ම තීරණාත්මක තැනක පවතින බව. විශේෂයෙන් ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය, එවැගේම ජීවන වියදම ඉහළයාම සහ උද්ධමන ඉහළයාම ඇතුළු මේ කරුණු නිසා අපි දන්නවා විශාල වශයෙන් ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නා වගේම ශේෂ්ඨ ගණනාවක ජනතාවට මේ හරහා බලපෑම් එල්ල වෙලා තිබෙන බවත් අපි දන්න කාරණයක්. අපි විශ්වාස කරන පාර්ලිමේන්තු විදියට සියලුම දෙනා මේ ගැටලු වෙනුවෙන් විසඳුම් සෙවීම සඳහා, එවැගේම අනාගතයේදී මෙවැනි ගැටලු ඇති නොවීම සඳහාත් අවශ්‍ය කරුණු කාරණා ගැන ගැඹුරින් පාර්ලිමේන්තු විදියට අපි සාකච්ඡා කළ යුතුයි කියන කාරණය මම විශ්වාස කරනවා. ප්‍රධාන වශයෙන් අපි දකිනවා මේ වෙනකොට ඉන්ධන අර්බුදය නිසා ශේෂ්ඨ ගණනාවක විශාල ගැටලු කීපයක් ඇති වෙලා තිබෙනා වගේම ජනතාව විශාල පීඩාවකට පත් වෙලා තිබෙන ආකාරය. ඉතින් අපි විශ්වාස කරනවා ඉතාමත්ම ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය ඉන්ධන අපේ රටට ගෙන එන්නට අවශ්‍ය වාතාවරණය උදා වෙනා වගේම ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙයි කියන බලාපොරොත්තු රටේ ජනතාව තුලත් පවතිනවා. ඒ වගේම තමයි ගෑස් සහ පොහොර පිළිබඳවත් ඉදිරියේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ ඒවා ලබා ගැනීම සඳහා ජනතාවට අවකාශය උදා වෙයි කියනේ බලාපොරොත්තු ඇතුව තමයි ජනතාව කාලය ගත කරන්න අපි විශ්වාස කරන මේ කටයුතු ඉටු කරන්නට හැකියාව ලැබේවි කියන කාරණේ සහ ඒ ඉක්මනින් ඉටු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ වගේම තමයි උද්ධමනය වැඩිවීමත් සමග අපි දකිනවා ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන ආකාරය. ඒ ආහාර සුරක්ෂිතතාවය ගැනත් ආහාර නිෂ්පාදනය ගැනත් අලුතෙන් හිතන්නට කාලය එළඹ තිබෙන බව විශේෂයෙන් සිහිපත් කරන්න කැමැති. තමන්ට ඇති ඉඩම තුල කුඩා ඉඩක හරි වගාවක් කරන්නට හැකි ආකාරයට ජනතාව දිරිමත් කිරීමේ වැඩසටහන් විවිධ පාර්ශ්වවත් ඒකරාශි වෙලා විවිධ කණ්ඩායමුත් ඒකරාශි වෙලා සිද්ධ කරන ආකාරය අපි දැක්කේ. අපි විශ්වාස කරනවා ඒ උනන්දු කිරීම තුළින් තමන්ගේ නිවසේ එදිනෙදා වියදමත් අඩු කරගන්න යම් හැකියාවක් ජනතාවට ලැබෙයි. ඒ වගේම පොදු ප්‍රවාහන ඇතුළු ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඉදිරි ගමන ගැන අපිට පැහැදිලි චිත්‍රයක් මම හිතන්නේ මේ වෙනකොට ලබාගත යුතුයි. විශේෂයෙන්ම ඉන්ධන පරිභෝජන ඉදිරියේදී නිසි පරිදි කළමනාකරණය කරමින් ජනතාවගේද සහාය ඇතුව කටයුතු කරන්නට අපිට සිදු වෙන නිසා අපි දන්නවා ඉන්ධන අර්බුදය නිසා පොදු ප්‍රවාහනයේ වෙත ජනතාව විශාල වශයෙන් යොමු වුණත් පොදු ප්‍රවාහනයේ තියෙන ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ ඇති ගැටලු කීපයක් නිසා විශාල වශයෙන් ජනතාව මේ වෙනකොට පීඩාවට පත් වෙලා තිබෙන ආකාරය අපි දකින කාරණයක්. අපි විශ්වාස කරනවා පොදු ප්‍රවාහනය ගැන ජනතාවගේ විශ්වාසය වැඩි කරන ආකාරයට කටයුතු කරන්නට වගේම විශේෂයෙන්ම ඉඩ පහසුකම් ජනතාව විශාල වශයෙන් ගමන් කරන මාර්ගවල ඉඩ පහසුකම් පුළුල් කරන ආකාරයට දුම්රිය ධාවනය කරන්න, ඒ වගේම ක්‍රමවත් නියාමක සැලැස්මක් යටතේ බස් රථ ධාවනය කරන්න කටයුතු කිරීම වැදගත්. ඒ වගේම පාක් ඇන් රයිඩ් වැනි ක්‍රමවේද හරහා ප්‍රධාන නගර වෙත පිවිසෙන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න, ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන වගේම තදබදය අඩු කරන්නත්, ඒ වගේම මම දැක්ක වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා CTB ලංගම සහ දුම්රිය අලුත් වැඩියා කරන්නේ යම් මේ වෙනකොට අබලං වෙලා තියෙන බස් රථ ඇතුළුව තේ වැඩපිළිවෙල සාර්ථක කළ වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කරන්නට අවශ්‍ය වාතාවරණ නිර්මාණය කිරීම වැදගත්. ඒ වගේම තමයි අපි දකිනව ඇතම් රටවල එක මගියෙක් වාහනයක් ගමන් කරන වෙනුවට මගීන් කීප දෙනෙක් ගමන් කිරීම සඳහා උනන්දු කරන්නට රටවල් ගණනාවක් ඇතැම් රටවල මාර්ග පද්ධතියක් එක්ක වෙනම මන්තිරුවකුත් එක මගියෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කරන ජනතාව වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඉන්ධන පරිභෝජනය අවම කරන්න වගේම මාර්ග තදබදය අවම කිරීම සඳහා. ඉතින් අපේ ප්‍රධාන නගර හෝ කේන්ද්‍ර කරගෙන අපේ මාර්ග පද්ධතිය ගැනත් හොඳින් සොයලා බලලා ඉඩකඩ පහසුකම් ඇතිනම් අලුත් සංකල්පයක් මේ විදිහට හඳුන්වා දෙන්න ලෝකයේ අනිත් රටවලුනුත් ඒ ආදර්ශයන් ලබාගෙන කටයුතු කරනවා නම් මම විශ්වාස කරනවා ඉතාමත්ම වටිනවා කියන කාරණේ ඉතාමත්ම කෙටියෙන්. ඉතින් ඒ වගේම අපි විශ්වාස කරන විදුලිය සම්බන්ධයෙන් අපි දීර්ඝ කාලීනව සැලසුම් ක්‍රියාත්මක නොවීමත් එක්ක වෙලා තියෙන ප්‍රශ්න ගැටළු අද අපි දකිනවා. ඒ ගැන අපි පුනර්ජනනීය බලශක්තිය වගේම සූර්ය බලෙන් උපරිමයෙන්ම ජනතාවට විදුලිය ලබා දෙන වැඩ කටයුතු වෙනුවෙන් යොමු විය යුතුයි වගේම මම විශ්වාස කරනවා සංචාර කර්මාන්ත ලැබෙන ප්‍රේෂණ ටික අපි වැඩි කරගන්නට ආයෝජන ටික අපි වැඩි කරගන්නට එවගේම අපනයන ශේෂ්ත්‍රයේ අලුත් වෙළඳ පොළවල් සොයාගෙන යන්නට වගේම අපනයන ශේෂ්ත්‍රයට ඉන්ධන ඇතුළු අනෙකුත් ප්‍රශ්න ගැටළු නිසා ඇතිවලා තියෙන බාධක හැකියක්මනින් උපරිමයෙන් ඉවත් කරන්න අවශ්‍ය වාතාවරණයක් ලබා දෙනා වගේම අවසාන වශයෙන් තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය හරහා අපි විශ්වාස කරනවා විශාල ආදායමක් අපේ රටට ගේන්නට පුළුවන් ඒ ගැන දැනුම තියෙන තරුණ විශාල පිරිසකට මේ පාඨමාලා හරහා ඒ දැනුම ලබා දෙන්නට පුළුවන් ඒ හරහා විදේශ විනිමයත් අපේ රටට ගෙනෙන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් නිර්මාණය කරන්නටත් අපි කටයුතු කර යුතුයි කියන කාරණේත් සිහිපත් කරමින් කරුණු ගණනාවක් තිබුණත් කෙටි වේලාවක් ඔබතුමා ලබා දීම ගැන මගේ ගෞරවය පළ කරමින් මගේ කතාව මම අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට හර්ෂණ රාජකාරණ මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලසනාරුට ගරු මන්ත්‍රීතුමනි. අද මේ රටේ ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට අද ආර්ථික තත්ත්වය තියෙන මේ භයානකම තවත් මාස දෙක තුනකින් දීර්ඝ වීමක් තමයි උනේ. මේ ආණ්ඩුව ඉල්ලාස් වෙලා අලුත් ආණ්ඩුව අලුත් කැබිනට් මණ්ඩලයක් සහ අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත්වීමත් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්වීම පිළිබඳව පෞද්ගලිකව විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමත් එක පෞද්ගලිකව ගැටලුවක් නැති වුණාට ප්‍රතිපත්තිමය ගැටලුවක් තියෙනවා. එතුමා පාර්ලිමේන්තුවේ පිළිගන්න බහුතරයක් තියෙන්න පුළුවන් නායකයෙක් නෙමෙයි. ඒ කටයුත්ත මේ රටේ ජනතාවටත් තේරෙනවා, ජාත්‍යන්තරයටත් තේරෙනවා. මේ රටේ ජනතාවටත් ජාත්‍යන්තරයටත් ප්‍රතික්ෂේප වීම තුලින් අපිට ලබා දෙන සහන, අපිට ලබා දෙන්න ඒ සහයෝගය තව මාස දෙක තුනකින් කල් දැමීමක් තමයි දැන් සිදුවෙලා තියෙන්නේ. ඒක නිසා අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට මේ රටේ තියෙන ප්‍රශ්න තවත් උග්‍ර වීමක්, තවත් භයානක තත්ත්වයට පත්වීමක් තමයි සිදුවෙලා තියෙන්නේ. ඊයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා මේ රට බංකොරොත් කරලා තියෙනවා කියලා. එතකොට මේ රට බංකොලොත් කරේ කවුද? එතුමාගේ දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි මේ රට බංකොලොත් වෙලා කරලා තියෙන්නේ. මේ රට බංකොලොත් කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව දකුණු පැත්තේ තියාගෙන එතුමා කියනවා මේ රට බංකොලොත් කරලාලු. ඒ බංකොලොත් කරපු මිනිස්සුයත් එක්ක ඒ ආණ්ඩුවට හේතු වෙලා මේ කටයුත්ත කිරීම තුලින් මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. මේ රටේ ජාත්‍යන්තරය අද ඒක පිළිගන්නේ නැහැ. ඒක තේරුම් අරන් තියෙනවා. අද වැඩපිළිවෙලක් නැහැ. අද IMF එක කියන්නේ මේ ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකේ ප්‍රමාදය. මේ කිව්වා ජූනි මාසේ, කිව්වා ජූලි මාසේ, කිව්වා දැන් කියනවා අගෝස්තු මාසේ කියලා. මේ ප්‍රමාදයට හේතුව තමයි මේ රටේ වැඩපිළිවෙලක් නැහැ කියලා. ඒක මං හිතන්නේ ධම්මික පෙරරා මැතිතුමා කැබිනට් මණ්ඩලයේ ඉඳගෙනම අගමැතිතුමාට කියනවා ඉල්ලාස් වෙන්න කියලා. ඒක බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ න්‍යායපත්‍රයේ ඉතා පැහැදිලියි. දැන් ධම්මික පෙරරා මැතිතුමාව පත් කරේ මොනවටද? රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ගෙදර යවන්න. ඒක කොහොමත් වෙනවා. නමුත් අද මේ රටේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එකට හිනා වී කතා කරනකොට බොරැල්ලේ ටිකල් රෝඩ් එකේ 14 වෙනි මරණය පෝලිං වල, 14 වෙනි මරණය පෝලිං වල වාර්තා වුණා. තව මරණ කීයක් අවශ්‍යද මේ පෝලිං වලට මේ නායකයන්ට මේ තේරුම් ගන්න? මේ රටේ තියෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳව අද මේ 14 වන මරණය ඊයේ දිනේදී වාර්තා වෙලා මේ මරණ ගණනාවක් මෙහෙම දිගින් දිගටම ඇති වෙලත්, නමුත් මේ ආණ්ඩුවට ඌමනාව තියෙන්නේ මේ අර්බුදකාරී තත්ත්වයේ උනත් කීයක් හරි හොයාගන්න. මේ අර්බුදකාරී තත්ත්වය හැම එකකින්ම මේ ආණ්ඩුවේ මැති අමතිවරු කීයක් හරි හොයාගත්තා. අපි දැක්කා කොවිඩ් වසංගතයේදී මේ මරණ දැක හම්බ කරගත්තා. විදුලි අර්බුදයේදී, ඉන්ධන අර්බුදයේදී, ගෑස් අර්බුදයේදී, මේ හැම අර්බුදයක්ම නිර්මාණය වීමත් එක්ක අවස්ථාවක් ලැබෙනවා හම්බ කරගන්න. අන්න ඒක තමයි වෙන්නේ. මේ අර්බුදකාරී තත්ත්වයේ උඩ ඊයේ විපක්ෂ නායකතුමා කිව්වා, ඊයේ විපක්ෂ නායකතුමා හෙළි කරා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයේ අපාත්‍යවරයෙක් ජපාන් සමාගමකට පගාවක් ඉල්ලලා තියෙනවා කියලා, ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. පගාවක් ඉල්ලලා තියෙනවා ජපාන් සමාගමේ අපිට උදව් කරන ප්‍රධානම රට. හැබැයි අද ජපානේ තරහ වෙලා තියෙනවා. ජපානේ සත පහක් උදව්වක් කරන්නේ නැහැ කියලා ඩේලි මිර පත්තරේ වාර්තා කරනවා. ඒක ඉතාම පැහැදිලි. ජපාන් රජය අපිට සහයෝගය ලබා දෙන්නේ නැහැ. ඒ ජපාන් රජය සහයෝගය ලබා දෙන්නේ නැති ප්‍රධාන හේතුවක් තමයි මොකද ඒ උදව් කරන රටවල් වලින් උත් පගාව ගන්න තමයි මේ ඇමතිවරු ඉන්නේ. අද ඒ අපි කව නමක් ගමක් කිව්වේ නැතුණාට ඉතා පැහැදිලිවම අද තේරුම් අරගෙන තියෙන කාටද ඒ චෝදනාව කරලා තියෙන්නේ. ඒ නිමල් සිරිපාද සිල්වා අමාත්‍යතුමා එතුමා තාවකාලිකවද ඉල්ලා අස් වෙලා තියෙනවා. එතකොට පරීක්ෂණයක් කරන්න කියලා. එතකොට අර අපිට අර කේල් කන හොරාට කලින් වැට පැන්නා වගේ වැඩක්. එතකොට අද නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා ඒ චෝදනාව එල්ල වෙලා නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා අද අස් වෙලා
තියෙනවා. එතකොට විනාඩි දෙක කාලයක්
තියෙනවා. එතකොට මෙන්න මේ අර්බුදකාරී තත්වයත් එක්ක මේ හැම අර්බුදකාරී තත්වයක තුලදීම අද මේ ආණ්ඩුවට හම්බ කරගැනීමේ උමනාවක් තියෙන එකින්ද මේ රටට විසඳුමක් අවශ්‍යයි. ඉතා ඉක්මනින් මේ රටට ඉක්මනින් විසඳුමක් අවශ්‍යයි. මේ රටේ නැවතත් මැයි 9 වෙනිදා වගේ තත්වයක් උදා වෙන්න ලබා උදා කරවන්නද මේ හදන්නේ. අපි ඉල්ලීමක් කරනවා සාමකාමීව මේ රටේ සියලුම දෙනා මේ ලබන 9 වෙනිදා විශේෂයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරාජය කරන්න ආණ්ඩුව ගෙදර යවන්න පාරට බහින්න ඕනේ. සාමකාමීව විරෝධතාවයන් වලට අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ. අපි සියලු දෙනාම එකතු වෙලා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඒ බලපෑම අපි කරන්න ඕනේ. මොකද මේ අයට මේක තාමත් තේරෙන්නේ නැත්නම් මං හිතන්නේ නම් මේගොල්ලන්ගේ ඇස් කන් සියලුම දේ මේගොල්ලන් අක්‍රිය වෙලා තියෙන. මොකද මේ රටේ ජනතාවගේ හදගැස්ම තේරුම් ගන්න ඕන. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිගත් පුද්ගලෙක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිකමයාමේ එකඟතාවයත් එක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නික්මයාමේ එකඟතාවයත් එක්ක සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ. පිළිගන්න පුළුවන් විකල්ප ආණ්ඩුව විකල්පය වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායකවරයා හැටියට එතුමාගේ ප්‍රධානත්වයෙන් මේ අග්‍රාමාත්‍යවරයා හැටියට එතුමාව පත් කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ. ඒක කෙටි කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් විය යුතුයි. හැකි ඉක්මනකින් ජනතාවට අවස්ථාව ලබා දෙන්න ඕනේ තමන්ට කැමති ආණ්ඩුවක් තේරුපත් කරගන්න. ඒක මාස 12ක වගේ කාලයක් වෙන්න පුළුවන්. ඊට වඩා දීර්ඝ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපේ රටේ ජනතාවට මේ කෙටි කාලින මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න වැඩපිළිවෙලක් තියෙන. අපි මේ වෙනකොට සමග ජන බලවේගය හැටියට සියලුම පක්ෂත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. සියලුම පක්ෂ සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සිවිල් සංවිධාන ඒ වගේම වෘත්තීය සමිති මේ සියල්ලගේම සහයෝගය ඇතිව මේ රට යලි ගොඩනගන්න ඒ අවස්ථාව ලබා දෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි කරුණා කරලා ඔබ අවස්ථා අඩියක් පිටිපස්සට අරගෙන කරුණා කරලා ඒ අවස්ථාව මේ රට වෙනුවෙන් ලබා දෙන්න. ඔබතුමාගේ දූ දරුවන් මේ රටේ නැතුව ඇති. ඔබගේ දරුවන් ඇමරිකාවේ වෙන්න පුළුවන්. නමුත් අපිට මේ රටේ ජනතාවට අපේ දරුවන්ට මේ රටක් තියෙන්න ඕනේ. මේ රටක් ඉතුරු කරන්න ඔබ ඒ අවස්ථාව මේ රටේ ජනතාවට ලබා දෙන්න කියා ඉල්ලා සිටමින් මන්ඩියන්ට වෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි. මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලස්පුරුල මන්ත්‍රීතුමා. මම මුලින්ම කියන්න තියෙනවා මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සියල්ලම දිහා බැලුවාම තෙල් ගෑස් ආහාර මදිකම අන්තිමේදී හේතුව වන්නේ අපිට ඩොලර් මදිකම අපිට විදේශ විනිමය අඩුවීම. දැන් මේ විදේශ විනිමය ප්‍රශ්නය ඇයි මතුවෙලා තියෙන්නේ? මේ ආර්ථික අර්බුදයක් ගැන කතා කළාට මේ මම ගිය අවුරුද්දේ බැලුවා අපේ රට හැටියට විදේශ විනිමය ලැබපු ප්‍රමාණය ඩොලර් බිලියන 21යි. අපි පිට යැව්ව ප්‍රමාණය ඩොලර් බිලියන 20යි. එතකොට බිලියනක වාසියක් අපිට තිබුණා. ඉතින් ඒක නිසා නෙමෙයි. මේකට හේතුව වන්නේ අපේ කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු හරහා එකතු වෙලා තියෙන ණය බර ඩොලර් බිලියන 52ක් ණය බර තියෙනවා. අවුරුදු පතා ඒක වෙනුවෙන් ඩොලර් බිලියන 7.5ක් අපිට ගෙවන්න තියෙනවා. මේකයි මේ ප්‍රශ්නෙට හේතුව. ඉතින් අපි බලන්න ඕන මේ ඉදිරි කාලයේදී අපේ ඒ තත්ත්වය වෙනස් කරන්නේ කොහොමද කියලා නිසි පියවර ගන්න ඕන. දැන් අපිට පුළුවන් නම් අපේ පිටරටින් ආනයන කරන දේවල් ඩොලර් බිලියන 5ක් විතර අඩුකිරි කරන්න, එහෙනම් අර ගෙවන්න තියෙන ඩොලර් බිලියන 7 අපට අවුරුදු පතා නැති වෙන ඒ ගාන අපට පියවන්න පුළුවන් වෙයි. දැන් මේක මේ කිරීමට සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි. අපි සියලු දෙනාම මේ පක්ෂ ભેදවලින් අනික් ભેදවලින් තොරව එක් වෙලා මේ තැනට ටිකක් තදින් ක්‍රියා කරන්න වෙනවා. අපි මේ පිටරටින් ආනයන කරන මේ සීමාවක් ඇතිකරන්න පමණක් නෙමෙයි, අපේ මේ වියදම පැත්තෙන් අපි බලන්න ඕන පුළුවන් තරම් රට තුළම යම් පාලනයක් ඇති කරන්න. ඉතින් මේක කිරීමට අපි මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටවන තුරු මම යෝජනා කරනවා පක්ෂ තුළින් කොමිටියක් අපි ඇති කරලා මේ ආර්ථික මේ ප්‍රශ්නයට මම මේ සඳහන් කර මේ කාලි ප්‍රශ්නය නිසා මම කෙටියෙන්ම කිව්වේ වැඩි විස්තර දෙන්න පුළුවන්. නමුත් අපි ඒ කොමිටියේ මේක ගැන මේ නියම මේ තත්ත්වය මොකක්ද කියලා බලලා ඒකට ගැළපෙන වැඩපිළිවෙලක් සමස්තයක් හැටියට එක් වෙලා අප රටේ ජනතාවගේ සහයත් ලබාගෙන ක්‍රියා කළොතින් අපට මේ ඩොලර් හියේ පදනම් කරගෙන ඇතිවන මේ ජනතාව මේ පීඩනය, ඒ පීඩනය නිසා තමයි පාර්ලිමේන්තුවටත් අපටත් විරුද්ධ වෙලා තියෙන්නේ. ඒකත් අපිට නැති කරන්න පුළුවන් වෙනවා. මම මේ පෙන්නපු ආකාරයේ අර ඩොලර් හිංගය ඇති වෙන නියම හේතු වලට විසඳුම් ක්‍රියාත්මක කරලා ඒ පදනමින් අපිට පුළුවන් නම් මේක තේරුම් ගන්න ඕනේ. නැවත මතක් කරනවා මේක ණයබර ඩොලර් බිලියන 52ක් මේ තියෙන එකත් ඒක වෙනුවෙන් අපිට අවුරුදු පතා ඩොලර් බිලියන 7ක් මේ ගෙවන්න තියෙන නිසා ඒක නිවැරදි කිරීමට අපේ එක් වෙලා කටයුතු කළොතින් අපිට පුළුවන් වෙනවා අපේ ආර්ථික අර්බුදයෙන් මේ ගොඩෙන්දත් අපේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නත්. ඉතින් ඒකට අවශ්‍ය මූලික පාර්ලිමේන්තු කොමිටියක් හැදීමට කටයුතු කරන්නයි කියලා මම ඉතාමත්ම ඕනකමින් ඉල්ලමින් එය එතනින් පටන් අරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවකුත් පිහිටවලා ඒක තහවුරු කරන්නයි කියලා ඉල්ලීම කරමින් මගේ ඒ පැත්තේ ආර්ථික තත්ත්වය ගැන වචන අවසන් කරනවා. ඒකම කෘෂිකර්ම
විනාඩියක් කාලයක්
කෘෂිකර්මය ගැන මට වචනයක් කියන්න තියෙනවා. කියන්නේ මේ කෘතිම ෆර්ටිලයිස ලබා ගැනීම ගැන අපි මේ එරිලා ඉන්නවා. ඒ මතෙන් අපි ගොඩෙන් ඕන අපි සබාධර්ම පදනම් කරගෙන කෘෂිකර්මයට අපි හැරෙන්න ඕන. ඒක තුළින් අපිට පුළුවන් වෙනවා අපේම සම්පත් ගම්වල තියෙන සම්පත් පදනම් කරගෙන අපේ වගාවන් කරන්න පිටරට කෙමිකල් ෆර්ටිලයිසර් වලට හිර වෙලා තියන්නේ නැතුව. ඉතින් ඒ මේ ප්‍රධාන ප්‍රශ්න දෙකට විසඳුම් තියෙනවා. මේවා ගැන අපි නිසි පියවර ගත්තොතින් නිසි කොමිටිපත් කරලා කටයුතු කළොතින් විසඳන්න පුළුවන් වෙයි කියලා කියමින් මගේ වචන ස්වල්පේ මම අවසන් කරනවා. බොහොම ස්තුතියි සභාපතිතුමා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේළඟට ගරු ඉමිතියාස් බාකර් මැතිතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් වෙන් වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසන ගරු මන්ත්‍රීතුමනි. මම සතුටු වෙනවා ආචාර්ය තිස්ස විතාන මෙතුමායි කතාවෙන් පස්සේ කතා කරන්නට ලැබීම ගැන. එතුමායි කතාවේ සඳහන් කළා එතුමා අපි ආණ්ඩු ගණනාවක් ණය ගත්තා, ඒවයේ විපාකවලට තමයි මේ අපිට අද මුහුණ දෙන්න වෙන්නේ කියලා. වාර්කිය යුතු පාලනයකට ඔය වගේ සරල ප්‍රකාශයක් කරලා පැනල යන්න පුළුවන් කමක් නෑ. මම සියලු ගරුත්වය ඇතුව ඒ මන්ත්‍රීතුමාට සඳහන් කරන්නට කැමතියි. මොකද්ද මේ අර්බුදය? අපි නිදහසෙන් පස්සේ මුහුණ නොදුන්න ලොකුම ව්‍යසනයකට අද මුහුණ දීලා තියෙන්නේ. අපේ මිනිස්සුන්ගේ ජීවිතය පිළිබඳ පැවැත්ම පිළිබඳ මහා වින්නැහියකට අද අපි මුහුණ දීලා තියෙන්නේ. ආසියානු කලාපේ වෙන කිසිම රටක් යුක්‍රේන් යුද්ධය කියලා කියනවා, තෙල් මිල වැඩිවීම කියලා කියනවා, මේ ඔක්කොම ලෝක රටවල් ඔක්කොටම බලපානවා. ඇයි අපිට විතරක් මේ තත්ත්වය ඇති වුණේ? අගමැතිතුමාගේ වචන මම කැමති උපුටලා දක්වන්න. එතුමා මොකද්ද කිව්වේ මේ අද පවතින තත්ත්ව ගැන? එතුමා පාර්ලිමේන්තුව කරපු ප්‍රකාශෙදි අපි දැන් සාකච්ඡා වලට සහභාගි වෙන්නේ බංකලොත් රටක් විදියට. ආසියාවේ මේ තත්ත්වයට පත් වෙච්ච එකම රට අපි. මේ තත්ත්වයට වෙන රටක් පත් වෙලා නැහැ. මේ කොච්චර ලෝක අර්බුද ගැන කතා කළත්, නෑ අර්බුදල් ගැන කතා කළත්, ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාකච්ඡා වලට වඩා දුෂ්කර සංකීර්ණ තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙනදා මාණ්ඩලික මට්ටමේ එකඟතාවයක් වලට පැමිණීමෙන් පස්සේ ඒ එකඟත්වය IMF අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්න පුළුවන්. ඒත් අපේ රට අදපත්ව ඇති බංකලොත් තත්ත්වය නිසා අපිට සිද්ධ වෙනවා අපේ ණය තිරසාර භාවය පිළිබඳ සැලසුම් වාර්තාවක් වෙනමම ඉදිරිපත් කරන්න. ඊයේ හර්ෂ සිල්ල මහත්මයා, අපේ ආචාර්ය හර්ෂ සිල්ල මහත්මයා සඳහන් කළා IMF නියෝජිත පිරිසම අගමැතිතුමා මොනවා කිව්වත් ලංකාවට ආවේ එකඟත්වයකට අස්සම් කරන්න ලෑස්ති වෙලා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ුත් එක්ක. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඇයි? අපිට තිරසාර වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න බැරි වුණා. ඒ කාරණා ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් මේ තත්ත්වය ඇති වෙන්න ඉස්සෙල්ලා ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපිට අනතුරු ඇඟවීම් කළා. අපේ රටේ ඩොක්ටර් විජේවර්ධන මහත්මයා, ආචාර්ය විජේවර්ධන මහත්මයා වගේ අපේ පුවත්පත්වල මාධ්‍යවල ලිපි සත්‍යපතා පළ කරමින් අනතුරු ඇඟවීම් කළා. මේ තත්ත්වයන් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාව අනතුරු ඇඟවීම් කළා. තුට්ටුවකටවත් මායිම් කළේ නෑ. ඒවයි ප්‍රතිඵල වැරදි උද්දච්ච තීන්දු තීරණ විපාකවලට අපිට මුහුණ දෙන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. බලන්න අද අගමැතිතුමායි කතාවේ කියනවා IMF මාණ්ඩලික එකඟත්වය ලබාගත් පසු අපි ඉන්දියාව, චීනය, ජපානය වැනි අපට ණය ආධාර වැඩි වශයෙන් ලබා දෙන මිත්‍ර රටවල් එක්කදගෙන ආධාර ප්‍රජා සමුළුවක් සංවිධානය කරන්නට කටයුතු කරනවා. පොදු එකඟතාවයක් ඔස්සේ ණය ලබා ගන්න කටයුතු කරනවා කියලා එතුමාගේ ප්‍රකාශය අද එතුමාගේ කැබිනට්ටුවේ ඇමතිවරයෙක් අභියෝගයට ලක් කරනවා, ප්‍රසිද්ධිය ලක් කරනවා. සැලස්මක් නැහැ, සූදානමක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. මිත්‍ර තමන්ගේ මිත්‍ර රටවල් තියෙනවා, තමන්ට සම්බන්ධකම් තියෙනවා, ඒවයින් ආධාර ගන්නවා කියලා කියනවා, පුරාජේරු කියනවා. කරුණා කරලා ඉල්ලාස් වෙන්න, මම ලෑස්ති ඔබතුමාත් එක්ක විවාද කරන්න, ඔබතුමාගේ ආර්ථික උපදේශකයෝ 10 දෙනාත් එක්ක කියලා කැබිනට්ටුවේ ඉන්න සගයා එතුමාට අභියෝග කරනවා. මොන අච්චාරු ආණ්ඩුවක්ද දෙයනේ මේක? හත්තට පැත්තකද අදින ගොන් කරත්තයක් වගේ මේ ආණ්ඩුව. දෙයියන්ගේ පීටයි අපේ රටට, අපේ දරුවන්ගේ අනාගතයට දෙයියන්ගේම පීටයි. විෂන් දැක්මක් තියෙනවද? වැඩපිළිවෙලක් තියෙනවද? සූදානමක් තියෙනවද? ලස්සන පාවිච්චි කරනවා, වචන පාවිච්චි කරනවා. අද උදේත් කතා කරනකොට අලුත් දේශපාලන සભ્યත්වයක් අවශ්‍යයි, අලුත් සංස්කෘතියක් අවශ්‍යයි කියලා තියෙනවා. මොකද්ද ක්‍රියාව? අඩු ගානේ සාමූහික වගකීමක් නැහැ. ජනාධිපතිතුමා පවා බලන්න, මැයි 11 වෙනිදා කරපු ජාතිය අමතල කරපු කතාව මොකද්ද? 9 වෙනිදා මුදල්ලමෙතුමා අස්සෙලා ගියා, ඊගාව 9 වෙනිදා අගමැතිතුමා අස්සෙලා ගියා, 11 වෙනිදා කියලා කතා කරලා කිව්වා 19 වෙනි සංශෝධනයේ අන්තර්ගතය මම ක්‍රියාවට නගනවයි කියලා. දැන් ජනාධිපතිතුමාගේ වෙබ් අඩවියෙන් ඒ කතාවේ ඒ කෑල්ල අයින් කරලා මොකද්ද දියන්නේ මේ සදාචාරය? රටේ රටට අගෞරව කරනවනේ. රාජ්‍ය නායකයාගේ වෙබ් අඩවියෙන් තමන් කරපු කතාවෙන් කොටසක් අයින් කරනවා නම් මොන වීලුවක්ද? මේ ජනතාව මේ විදිහට රවට්ටන්න පුළුවන්ද? අපේ දරුවන්ගේ ජීවිතත් එක්ක මේ සෙල්ලම් කරන්නේ. අද මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. ගමනක් බිමනක් යන්න පුළුවන් කමක් නැහැ. ඉස්කෝලේ දරුවෝ දුසින් ගණන් බුරුතු පිටින් කලන්තේ හැදිලා හාමතේ ඇවිල්ලා වැටෙනවා. අපි දකිනවා මේවා මාධ්‍යවල වාර්තා නොකෙරුවත්. එදා තාත්තා එක පෝලිමක, අම්මා එක පෝලිමක රස්සාවට යන්න පුළුවන් කමක් නැහැ. ඉන්න ඉදිකිරීම් කර්මාන්තේ ඉවරයි. කර්මාන්ත ශාලාව වැහිලා දුව අගමැතිතුමාගේ වචනවලින් මොකද එතුමා කිව්වේ? එදා ඊයේ කතා කරනකොට වර්තමාන උද්ධමණය නිසා රුපියලේ වටිනාකම අඩුවීම නිසා සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දැන් නැති මුදල්වල වටිනාකම 50%කින් බැහැලා තියෙනවා. විශ්‍රාප වැටුප්පල සැබෑ වටිනාකමත් 50%කින් බැහැලා තියෙනවා. සංවේදිකමක් තියෙනවද? විසඳුමක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. මම නෙවෙයි කියන්නේ ධම්මික පෙරල කියනවා මුදල් ඇමතිතුමා ගැන, අගමැතිතුමා ගැන ඉල්ලාස් වෙන්න කියලා අභියෝග කරනවා ඉඳගෙන. අපේ රටට මෙහෙම යන්න දෙන්න පුළුවන් කමක් තියෙනවද? සර්වපාක්ෂික කණ්ඩායමක් පිහිටවනයි කියලා කිව්වා. 19 අන්තර්ගතය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවායි කියලා කිව්වා. ඒ වචන වලට ද්‍රෝහි වෙලා තියෙනවා. මෙහෙම ආණ්ඩුවක් ඉතිහාසෙ කවදාක්වත් තිබුණේ නැහැ. මධ්‍යම පන්තියෙන් අඩකට වඩා අද දිලින්දම් බවට පත් වෙලා තියෙනවා. ආහාර මිල උද්ධමනය 80%කට වඩා වැඩි වෙලා තියෙනවා. ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. සංවේදී බවක් මේ උදුවේගෙන පුළු නැහැ. මහ බැංකුවේ අධිපතිතුමා මොකද කියන්නේ? ණය ගැනීම නෙවෙයි ප්‍රශ්නේ, ඒ ණය වියදම් කර ඇති ආකාරයයි ප්‍රශ්නේ. නම පවතින ව්‍යාපෘති වලට දැම්මේ, ඵලදායිත්වයක් නැති ව්‍යාපෘති වලට දැම්මේ. අද අහිංසක මිනිසුන්ගේ ජීවිත වලින් අපිට වන්දි ගෙවන්න වෙලා තියෙනවා. නව පවතින නැති කරපු මේ ව්‍යාපෘතිය හින්දා තමන්ගේ හෘද සාක්ෂියට කතා කරන්න. මේ අපරාධ වලට අවුරුදු 73ක් වෙනටේ නිදහස් අධ්‍යාපනය ලබා දුන්න DSL නායක CWW කන්නංගල්ලට, මධ්‍ය මහා විද්‍යාලය ඇති කරපු නුගවෙල මහත්මයලට, අපේ අතීත නායකයින්ට අවනම්බු කරන් තේපා වරද පිළිගන්න. ආණ්ඩුවේ වරද පිළි අරගෙන කරුණා කරලා ජනතාවගේ හනට හිස නමලා අවනත වෙලා ලෝකය පිළිගන්න පාලනයක් වෙනටේ ඇති වෙන්න දොරට විවෘත කරන්න. ඒකයි තියෙන එකම විසඳුම. මේ පැරණි දූෂිත ආණ්ඩුවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවකට උදව් කරන්න
අවසන් කරන්න.
ජපානය බලන්න කියන හැටි ලව ජාත්‍ය අන්තිම වශයෙන් මම අවසන් කරනවා. මේ මුලසනාරුඩු මාසිතුමනි, ඇමරික බලගතු ඇමරිකාවේ සෙනෙත් සභාවේ විදේශ සමාජතා කමිටුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ පවත්වන සාකච්ඡාව ගැන නිකුත් කරපු ට්විටර් පණිවිඩය පමණක් උපුටලා දක්වලා. මොකද ඒ ට්විටර් පණිවිඩය කියන්නේ? Any IMF agreement with Sri Lanka must be contingent on CBSL independence, Mahabankwe swadhinathya, strong anti-corruption measures, tirasara prabala dushana virodhi piyarawal, and promotion of the rule of law, niti adhipatya. Without these critical reforms, Sri Lanka could suffer further economic mismanagement and uncontrollable debt. අපි දැක්කා වැරදි කරලා දූෂණ කර බුදවිය නිදොස් වෙලා ගිය හැටි ඉඳගෙන. ඒ නිසා ලෝකය රවට්ටන්න පුළුවන් කමක් නැහැ. පැරණි දූෂිත පාලනයේ දිගුවකට ලෝකය විශ්වාස කරන්නේ නැහැ. කරුණා කරලා දැන් ඇති ජනතාව රැවට්ටුවා, ඇඳුවා, ජනතාවට දුක් දුන්නා. දෙයියන්ගේ නාමෙන් අපේ රටට ඔළුව උස්සන්න ඉඩ දීලා ජනතාව පාලනයකට ඉඩ දෙන්න කියලා ඉල්ලමින් මගේ වචන කීපෙම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා. ඔබතුමාට විනාඩි 4ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද දවසේ රටේ පවතින ආර්ථික මේ ව්‍යාධිය පිළිබඳව උදෑසනේ සිට කළ සාකච්ඡාවල සම්පින්ඩනයක් විදිහට බලනකොට මේ ආර්ථික ව්‍යාධිය ගොඩනැගිලා තිබෙන්නේ දීර්ඝ කාලීන ක්‍රියාවලියක් විදිහට. අපි දන්නවා ගරු ජනාධිපතිතුමා රජයේ භාර ගන්න වෙලා වෙනකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය හතර කේන්දරේ පාළු වෙලා තියෙනවා කියලා. ෆිච් රේටින් ආයතනයේ මූඩිස්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ලෝකයේ ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සියල්ලම වාර්තා කරලා තිබුණා. B1 ඉඳලා B2 දක්වා ඩවුන් ග්‍රේඩ් කරලා තිබ්බ තත්වයකදී තමයි රජය මේ ආර්ථිකය බාරගන්නේ. නමුත් මේ රජය බාරගත්තට පස්සේ ගත්ත ආර්ථික මූලෝපායන් සමහරක් ඒවා සම්බන්ධයෙන් අපිට දැඩි විවේචනයක් තිබෙනවා. කොහොම වුණත් මේ වෙනකොට රටේ ආර්ථිකය පිළිබඳව අපි හොඳ තැනක නෙවෙයි ඉන්න කියලා කුඩා දරුවෝ පවා දන්න කාරණාවක්. අද දරුවන්ට පාසල් යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ වගේම ගොවියන්ට වගා කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න බැරි තත්ත්වයකයි ඉන්නේ. ඒ වගේම සභාපතිතුමනි, අද වෙනකොට අපේ රටේ සෑම වෘත්තිකයම සෑම මිනිසාම මේ බලශක්ති අර්බුදයත් එක්ක දැඩි අවදානමකට වදුරකට මුහුණ දෙමින් සිටින කාලයකයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ. මම කියන්නේ ගරු සභාපතිතුමනි, මේ වෙලාවේ අපි නියම විකල්ප පිළිතුරු වලට යනවද අදවත් කියලා අපට විමසන්න සිද්ධ වෙනවා. පසුපෙළ මන්ත්‍රීවරු විදිහට, අතරම මේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විදිහට කටයුතු කරපු අය ඉතිහාසයේ කටයුතු කරපු ආකාරය පිළිබඳව අපට දැඩි විවේචනයක් තිබෙනවා. අපි ආගන්තුක මන්ත්‍රීවරු අවුරුදු එකහමාරකට අඩු කාලයක් තමයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. නමුත් පහුගිය කාලේ මේ ආණ්ඩු බලය තියාගත්ත පක්ෂ විපක්ෂ හැමෝම කරපු ක්‍රියාකාරකම් වල අද මේ අපි දකින කැඩපද, අපි දකින මේ යථාර්ථය තෙල් පෝලිං වල දිස්වනවා. ඔබේ ඔය ආර්ථික න්‍යායන් ප්‍රායෝගිකව ගත කිරීමේ ව්‍යාධිය තමයි අපි මේ අද මුණ දෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, තවත් මේ ආර්ථිකය කල්මරම විනාශය කරා ගෙන යන්නේ නැතිව මේකට අවශ්‍ය පොදු වැඩපිළිවෙලක් අපි ඉල්ලනවා. සමහර අමාත්‍යවරු කියන ප්‍රකාශයන් පිළිබඳව අපි තුෂ්ණිම්බූත වෙනවා. රටේ ජනතාව මොකද හිතන්නේ? ඊයේ පෙරද කැබිනට් එකට ආපු සමහරු කියන්නේ අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන්න, මුදල් අමාත්‍යංශය ඉවත් කරන්න, මේතරු බලගතු ධනකුවරියෝ මේ රටේ ආර්ථිකය මෙහෙවන්න ප්‍රතිපත්ති මේ තීන්දු ගන්න මේ අයට මේක රබේරන කම්පැනියක් කියලා හිතලා දවුන් කතා කරන්නේ. ඒ නිසා වගකීමෙන් කතා කරන්න ඕන කියලායි සභාපතිතුමනි අපි කියන්නේ. රටේ ජනතාව වික්ෂිප්ත මනසින් මේ සියල්ල දිසාව බලාගෙන සිටින්නේ. ඒ නිසා ජනතාව පීඩනයෙන් පීඩනයට ආර්ථිකේ පත් වෙලා තියෙන්නේ. ඒ නිසා නිසි ක්‍රියාමාර්ග ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයි අපි අපේක්ෂා කරන්නේ. ඒ නිසා කැබිනට් එක නියෝජනය කරන කණ්ඩායම විශේෂයෙන්ම ජනයාට පාර්ලිමේන්තුවට විශ්වාසය පළ කරන අන්දමට හැසිරෙන්න ඕන කියලා පසුපෙළ ඉඳගෙන උනත් අපිට මතක් කරන්න වෙනවා. ගරු සභාපතිතුමනි, අපි කියන්නේ ගරු සභාපතිතුමනි, මේ වෙලාවේ මහනුවර දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මේ දිස්ත්‍රික්ක හැම එකෙම ජනයා පීඩාවකින් පෙළෙනවා. කිරි ටික දුවාගත්ත ඒ කිරි ගොවියට තමන්ගේ කිරි ටික අලවි මධ්‍යස්ථානයකට ගෙනියන්න අද තෙල් ටිකක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි
අවසන් කරන්න ගරු
මහත්මයා, ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, ඔබ දන්නවා අපේ මේ අපේ දිස්ත්‍රික්කවල තියෙන සුළු අපනයන බෝග ටික වෙළඳපොළට ගෙනියන්න, අපනයන සදා ගෙනියන්න අවශ්‍ය ඒ ඉන්ධන ටික භූමි තෙල් ටික ලැබෙන්නේ නැහැ. මම කියන්නේ ගරු සභාපතිතුමනි, මට එක විනාඩියක් පමණක් ලබා දෙන්න. PayPal ක්‍රමය වගේ ක්‍රම අපේ රටේ තාමත් මහ බැංකුව අවසර දෙන්නේ නැත් අතරපත් වෙලා තියෙනවා. කරුණාකරලා පැහැදිලි කරන්න ඒ ක්‍රම ඇයි අපිට හඳුනන් දෙන්න බැරි? අර ෆ්‍රීලාන්ස් කරන අයට තරුණ විනාඩි දෙකයි විනාඩි හතරයි මේ ජාත්‍යන්තර ජාතික අර්බුදවලදී අපිටත් ඔබතුමා අර්බුදයක් ඇති කරන එක මම කියනවා කරුණාකරලා නතර කරන්න වැඩපිළිවෙලක් කථානායකතුමා සමග සාකච්ඡා කරලා කරන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරනවා. ගරු සභාපතිතුමනි,
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. Next, Honorable Selvarasa Gajendran, you have 4 minutes.
No, 6 minutes.
Oh, you have 4 minutes.
மதிப்புக்குரிய அவைத்தலைவர் அவர்களே, என்னுடைய நேரத்தை நீங்கள் அரைவாசியாக குறைத்து விட்டீர்கள். இது ஒரு மிகப்பெரிய அநியாயம். இன்று இந்த நாட்டினுடைய சமகால நெருக்கடி நிலைமை தொடர்பாக ராஜித சேனாரட்ன கௌரவ அமைச்சர் கௌரவ உறுப்பினர்களுடைய பிரேரணை மீது கருத்து தெரிவிப்பதற்கு வாய்ப்பு கிடைத்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். இந்த நெருக்கடி நிலையிலே எங்களுடைய மக்கள் ரெண்டு விதமான நெருக்கடிகளை எதிர்நோக்குகின்றார்கள். சிங்கள மக்கள் நாட்டினுடைய பொருளாதார நெருக்கடியை மட்டும் எதிர்நோக்குகின்ற பொழுது எங்களுடைய மக்கள் 70 வருடமாக எதிர்கொண்ட இன ஒடுக்குமுறைகளையும் அதே நேரத்திலே இந்த பொருளாதார நெருக்கடிகளையும் எதிர்கொண்டு வருகின்றார்கள். அது தொடர்பாக நான் இங்கே ஓரிரு விடயங்களை குறிப்பிட விரும்புகின்றேன். முல்லைத்தீவு மாவட்டத்திலே வட்டுவாகல் பகுதியிலே சப்த கன்னிமேர் ஆலயம் என்கின்ற ஒரு ஆலயம் இருக்கின்றது. அந்த ஆலயத்தினுடைய உற்சவம் 4ஆம் திகதி ஆரம்பமாக இருந்தது. அதற்கான தீர்த்தம் அந்த கடற்கரையிலே, முல்லைத்தீவு கடற்கரையிலே தீர்த்தக்கரை வீதியூடாக சென்று கடற்கரையிலிருந்து கடலிலிருந்து நீர் எடுத்துக்கொண்டு வந்து அந்த உற்சவம் ஆரம்பிக்கப்படுவது வழமை போன்று அந்த செயல்பாடுகளில் ஈடுபடுவதற்கு அந்த ஆலய பரிபாலன சபையினர் முயன்ற பொழுது இராணுவத்தினரால் அதற்கு தடை விதிக்கப்பட்டிருக்கின்றது. 59வது டிவிஷனுக்குட்பட்ட 591வது படைப்பிரிவுக்குட்பட்ட 12வது இலகு காலாட்படை முகாம் அந்த பகுதியிலே ஆக்கிரமித்து அமைக்கப்பட்டிருக்கின்றது. இது 12 வருடங்களாக அந்த முகாம்கள் அங்கே இருந்த போதும் அந்த திருவிழா காலங்களிலே இந்த தீர்த்தங்களை எடுத்து வருவதற்கான அனுமதிகள் வழங்கப்பட்டிருந்த போதும் இந்த 4ஆம் திகதி அங்கே படையினரால் தடுக்கப்பட்டு படையினரால் துப்பாக்கி ஏந்திய படையினரால் அங்கே பெரும் அச்சுறுத்தல்கள் பொதுமக்களுக்கு ஏற்படுத்தப்பட்டிருக்கின்றது. இந்த சம்பவத்தை நாங்கள் மிகவும் வன்மையாக கண்டிக்கின்றோம். அந்த பகுதியில் இருந்து அந்த படையினர் முற்றாக வெளியேற வேண்டும் என்பதை நான் இந்த இடத்திலே வலியுறுத்தி கேட்டுக் கொள்ள விரும்புகின்றேன். அதே நேரத்திலே இன்று ஏற்பட்டிருக்கின்ற இந்த எரிபொருள் நெருக்கடி காரணமாக மக்கள் பல்வேறுபட்ட நெருக்கடிகளை எதிர்நோக்குகின்றார்கள். வடகிழக்கு மாகாணங்களிலே விவசாயிகளுக்கு விவசாயம் செய்வதற்கு மண்ணெண்ணெய் கிடையாது, கடத்தொழிலாளர்கள் கடத்தொழிலில் ஈடுபடுவதற்கு மண்ணெண்ணெய் கிடையாது, போக்குவரத்துகள் முற்றாக முடங்கி இருக்கின்றன, மாணவர்களுடைய கல்வி முற்றாக அழிந்திருக்கிறது, விவசாயிகள் தங்களுடைய பண்படுத்தல் வேலைகளையோ அல்லது விவசாய நடவடிக்கைகளையோ முன்னெடுக்க முடியாத அளவுக்கு முழுமையாக முடக்கப்பட்டிருக்கின்றது. இந்த நேரத்திலே இந்த பற்றாக்குறை ஏற்பட்டுள்ள நிலைமையில் பல்வேறுபட்ட அரசு துறை சார்ந்தவர்கள் எரிபொருள் நிலப்புள்ளியங்களில் வரிசையில் காத்திருக்கின்ற பொழுது அவர்கள் வேண்டுமென்றே அவமதிக்கப்படுகின்ற சம்பவங்கள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இதற்கிடையே போலீசார் ஒழுங்குபடுத்துகிறோம் என்ற போர்வையிலே போலீசாருக்கான எரிபொருள் பெறுவதிலே வந்து மிகப்பெரிய மோசடிகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அண்மையிலே வவுனியாவிலே 2 நாட்களுக்கு முன்னர் மதவாச்சியில் இருந்து வருகின்ற போலீசார் ஒருவர் தன்னுடைய உறவினர்கள் சிலரை அழைத்து வந்து வவுனியாவின் பல எரிபொருள் நிலப்புள்ளியங்களிலும் மோட்டார் சைக்கிளுக்கான பெட்ரோலை பெற்றுக் கொடுத்திருக்கின்றார். இவ்வாறு போலீசார் தங்களுடைய அதிகாரங்களை பயன்படுத்தி அளவுக்கு அதிகமாக முறைகேடான முறையிலே இந்த எரிபொருள் பங்கீட்டிலே வந்து மோசடியை செய்து கொண்டிருப்பதும் தெரிய வருகின்றது. வடகிழக்கிலே இராணுவத்தினரில் 4ல் 3 பகுதியினர் நிறுத்தப்பட்டிருக்கின்றார்கள். இந்த இராணுவத்தினருக்காக மிக பெருமளவு எரிபொருட்கள் ஒதுக்கப்படுகின்றது. இதனாலும் எங்களுடைய மக்கள் வடகிழக்கிலே பாதிக்கப்படுகின்றார்கள். இராணுவ நெருக்கு வார மக்கள் மீது தொடர்ச்சியாக பிரிவைக்கப்படுகின்றது. கடற்தொழிலுக்கு யாழ்ப்பாண மாவட்டத்தில் மாத்திரம் 2,40,000 லிட்டர் எரிபொருள் தேவை. 2,40,000 லிட்டர் எரிபொருள் தேவை. ஆனால் அந்த எரிபொருள் இன்மையாலே மீனவர்கள் கடலுக்கு செல்ல முடியாத நிலையில் இருக்கிறது. ஆனால் அயல் நாட்டில் இருந்து வருகின்ற இந்திய மீனவர்கள் எங்களுடைய கடலிலே மீன்களை அள்ளி செல்லுகின்றார்கள். இந்த நிலைமை மாற்றப்பட வேண்டும். மீன்பிடியை நீங்கள் ஊக்குவித்தால் தான் அந்நிய செலாவணியை கொண்டு வரக்கூடியதாக இருக்கும். இதை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். இன்னும் ஒரு முக்கியமான விடயத்தோடு நான் முடிக்கின்றேன். அதாவது கல்முனை பகுதியிலே இந்த நெருக்கடி சூழலிலே தமிழ் முஸ்லீம் மக்களுக்கிடையில் விரிசலை ஏற்படுத்துகின்ற செயல்பாட்டில் கல்முனை தெற்கு பிரதேச செயலாளர் ஈடுபட்டிருக்கின்றார். கல்முனை வடக்குட்பட்ட கல்முனை 1C-யில் இருக்கக்கூடிய குளம் ஒன்றை ஆக்கிரமிப்பதற்கான செயல்பாடுகளுக்கு கல்முனை வடக்கு தமிழ் பிரதேச செயலகம் இருக்கத்தக்கதாக அதனை மீறி கல்முனை தெற்கு பிரதேச செயலாளர் இனவாத அடிப்படையிலே தமிழ் முஸ்லீம் மக்களுக்கிடையிலே முரண்பாட்டை செயல்படுகின்றார். இந்த செயல்பாடுகளை அரசு அனுமதித்துக் கொண்டிருக்கின்றது. இதனை உடனடியாக நிறுத்த வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
வீரசுமன் வீரசிங்க மத்துமா தொடர் வினாடி ஹாத்திர கால
ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි මම හිතන්නේ මේ කාල සීමාව තුළ මේ පවතින අර්බුදය සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් පහුගිය කාල සීමාව තුළ කතා කරා. නමුත් ලැබී තියෙන කෙටි වේලාව තුළ දීර්ඝ වශයෙන් යමක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මොහොතේදී මේ අර්බුදය පිළිබඳව ආණ්ඩුවේ රජයේ තියෙන සංවේදී භාවය බිඳුවටම බැහැලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න සම්බන්ධව කිසිදු හැඟීමක් දැනීමක් නැතුව කටයුතු කරපු දින කිහිපයක් මාස කිහිපයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒක ප්‍රතිඵලයක් විදිහට ඒ පාලකයන්ගේ අවසංවේදීකරණය ජනතාවගේ අවසංවේදීකරණයක් බවට පත් වෙලා අද සියලු සමාජයම හිරිවැටලා තියෙනවා මේ සමාජයම මේ ඛේදනීය තත්ත්වයන් එක්ක. ඒක නිසා සමස්ත සමාජයම බරපතල ඛේදනීය තත්ත්වයට තල්ලු වෙලා අනිකා කෙරේ අවිශ්වාසයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් තමන් එක්කට එකට හිටිය මිනිසාගෙන වෛරය හදන සමාජයක් බවට පත් කරන්නත් මේ ඛේදවාචකය ඉවහල් වෙලා තියෙනවා. ඒක නිසා මේ ආර්ථික ඛේදවාචකය එමන ආර්ථික අර්බුදය කළමනාකරණය කරන්න පහුගිය කාලවල දාපු හැම පැලස්තරයක්ම නිෂ්කාරණය ගියපු පැලස්තර බවට පත් වෙලා තියෙනවා. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පස්සේ අපි ඒ බලාපොරොත්තු වෙච්ච රට ගොඩනගන්න ගත්ත උත්සාහය යම් යම් ප්‍රමාණයක සාර්ථක වුණා වුණත් යම් යම් කාරණාවලදී ආර්ථික ශ්‍රේෂ්ඨය සම්බන්ධ බැලුවම ඒ තිබිච්ච අදූරදර්ශී හැඟීම් දැනීම් නිසාවෙන් ඒ ආර්ථික ශ්‍රේෂ්ඨයේ බරපතල කඩාවැටීමකට තියෙනවා ගෙවිච්ච 42 වසරක ඒ කඩාවැටීමේ ඛේදනීයම තත්ත්වයට අපි ගොදුරු කරලා තියෙනවා. ඒක නිසා සමස්ත ආර්ථික දේහයම ඒ විනාශයේ ප්‍රතිඵලයක් විදිහට අද හැම ශ්‍රේෂ්ඨයක්ම විනාශයට පත් වෙලා බරපතල ඛේදවාචකයක්. ඒක පැත්තකින් අධ්‍යාපන ශ්‍රේෂ්ඨය, අනිත් පැත්තෙන් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය, අපේ රටේ ආර්ථිකයේ හසුරුවප ප්‍රධාන කාරණා සියල්ලක්ම අද බරපතල ඛේදවාචකයට පත් වෙලා තියෙනවා. අධ්‍යාපන ශ්‍රේෂ්ඨය වෙච්ච විනාශයන් සම්බන්ධ අපි අවස්ථා ගන්නවා විදිහට කතා කරා. අද වෙනකොට පාසල් පද්ධතිය වහලා දාලා උත්තරයක් නැහැ. විභාග ගැන, පාසල් අධ්‍යාපනය ගැන, දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේදයන් ගැන උත්තරයක් නැහැ. මේ ආණ්ඩුවට පුළුවන්කම ලැබිලා නැහැ. තියෙන තෙල් ටික නිසියාකාරව කළමනාකරණය කළ බෙදෙන ක්‍රමවේදයක් හරිගස්සන්න. ඒ වගේම මේ බලශක්ති අර්බුදය කළමනාකරණය කරන්න බලශක්ති අර්බුදය වෙනුවෙන් උත්තර හොයන්න සාධාරණ ප්‍රවේශයක් වෙන ඉඩකඩක් හම්බෙලා නැහැ. අනිත් පැත්තෙන් බැලුවෙන් පස්සේ තෙල් ටික ලැබෙන තෙල් ටික තියෙන තෙල් ටික ඒ බෙදා දෙන ක්‍රමවේදය අවුල් ජාලාවක් බවට පත් කර ගැනීම තුළ අද මේ ජන සමාජයේම භයානක තත්ත්වයකට තල්ලු කරලා තියෙනවා. ඒක නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා, තමත් ඕනෑකමෙන් ඉල්ලනවා, තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාව නොනෑපාකම් වෙනුවෙන් මේ කට ගෙනියන්නේ නැතුව තමන්ගේ ඉලක්කයන් වෙනුවෙන් පහුගිය කාල පරිච්ඡේදයෙන් ගමන් කරපු ගමන් මගම තමයි මේ දිගුවක් විදිහට දවස් 52ක මේ රණවීර වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන ආණ්ඩුවෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඊයේ දවසේ රණවීර වික්‍රමසිංහ මැතිතුමා මේ සභාව අමතලා අවස්ථා ගණනාවකදී කරපු වගේම තවත් එක් ප්‍රකාශයක් ගණනාවක් කරා. හැබැයි මේ ආණ්ඩුව මොනවද ආර්ථික ගමන්මක, මොනවද උපාය මාර්ගයන්, මොනවද ක්‍රමවේදයන්, කොහොමද සල්ලි හම්බ කරන්නේ, ඩොලර් අරබුදේ මොකද්ද උත්තරේ කියන කිසිදු කාරණාවක් සාධන විදිහට පේන්න තියෙන්නේ. ඒක තමයි දැන් දවස් 7කට කලින් පත් වෙච්ච ඇමතිවරයා අද කියනවා මුදල් ඇමතිවරයාට මුදල් ඇමතිකමෙන් අයින් වෙන්න කියලා. මාසෙකට කලින් පත් වෙච්ච ඇමතිවරයා රටේ සල්ලි මුණත් රටවල් වලින් ඉල්ලපු ඒ අල්ලස් සිල්ලමේ ප්‍රතිඵලයක් විදිහට අද ඉල්ලාස්සෙන් කටයුතු වෙලා තියෙනවා. ඒක නිසා මේ දවස් 52ක් විතර කාල සීමාව මේ රටේ අකාර්යක්ෂම දුර්වල ආණ්ඩුවක ප්‍රතිඵලය මේ ජනතාව තවත් කබලෙන් ලිපට තල්ලු වෙලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ කළ යුත්තේ පළවෙනි කාරණාව මුලාසන වල මන්තුන් ඔබතුමා දන්නවා මේ වර්තමාන ආණ්ඩුවට මේකට උත්තර නැහැ. මේ ප්‍රශ්න වලට මූලික උත්තර හොයන්න, ප්‍රශ්න වලට මූලික විසඳුම් ගේන්න තියෙන එකම කාරණාව තමයි මේ පාර්ලිමේන්තුවේ 225 තුළ නියෝජනය කරන සියලු පක්ෂ වලින් සතුම්ලත් කාගෙත් ඕන ගමෙන් තියෙන සරුපාක්ෂ ආණ්ඩුක ඕනගම අද හැම පක්ෂයක් එක එක තැන්වල කතා කරනවා. ඒක සදබ කතා කරනවා, ජේපී කතා කරනවා, සම්පිකරණව කතා කරනවා, තවත් කෙනෙක් කතා කරනවා. එක එක තැන්වල කතා කරන ඒ සරුපාක්ෂික ආණ්ඩුව හරිගස්සලා කෙටි කාලයක් වෙනුවෙන් වන ඒ අවම එකඟතාවයන් සඳහා වන ගමන් මග යන්න දුනොත් මේ රට තවත් අගාධෙන් අගාධයටපත් වෙනවා. ඒ වෙනුවෙන් කවුරුත් එකට එකතු වෙලා වැඩ කරමු කියලා ආරාධනා කරමින් මාන්‍ය නබෝ වස්තුති.
භවිෂ්‍යෝති ගර්මන්තිතුමා.